අයිබුවන් ශ්‍රී ලංකා.
ඔබට සුපද මේ ඇඩවෙන්ටිස් වර්ල් රේඩියෝ බලාපොරොත්තුවේ හඬ.
සන්නනයේ අදත් ඔබලාව සාදරෙන් පිළිගන්නවා අපගේ වැඩසතාානට අදත් අපගේ වැඩස සටහන තුළින් ඔබලාඩ දෙවන්නවාසගේ වචනය විවරු ගීතවලට ගීතිකාවලට සවන්දීමට හැකැව ලබෙනෝ ඉතිං මතක් කරන්න කැවති මෙම වරසථාන ගෙනෙන්නේ ශ්‍රී ලංකා 70ඩවෙන්ටස් කිතුරු සභාව විසින් බව ඔබ්ලාඩ මතක් කරන්න කැමති. ඉතින් ප්‍රැදිී සිටිින් අප සමග මේ බලාපොරොත්තුවේ හඬයි.
ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නාව උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑදවල් මෙනෙහි කරන්නාව මනුෂ්‍ය ආශිර්වාද ලද්දෝය. ඔහුගේ ඇල්වල ළඟින්ද වූ නියම කලට පළ දෙන නොමැලෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය. ඔහු කරන සියල්ල සඵල වේ. ගීතාවලිය 1:2-3 දක්වා.
බෝවන් මේ ඇත්ටිස් වර්ග ඩිය බලාපොරොත්වය හන්න.
සත්‍යය ඔබ නිදස් කරන්නේ යසායා 8:31. මේ සත්‍ය ස්වයමින් ඔබ අද සිසිිනීද? ඉසී නම් ඔබට අපගේ සේවීම් පිදින නොමලි බයිබල් පාඩම් මාලාවිට අදමැතුල්වන්
මෙන්න අපගේ ලිපෙන ඇඩවෙන්ටිස්වල් රඩියෝ
බලාපොරත්තුවේ හඬ තැපැල් පෙටේ නම සේපා කොළඹ තුන්න.
කඳුළු මැදින් සිනහනගනදා
අතහරින්න පාපුති දාලයන්න පා
අතහරින්න එපාපුති දාලයන්න එපා
බැගෑ සිතින් මොර ගසනා නුඹව ඇහෙනවා
ලංවීමට අන්නාවෙහි
බලා හිරුට කලින් අවදි වෙලා ඔබ නිහඬ
මේ රැදි සිටින්නේ ශ්‍රී ලංකා ඇඩවෙන්ටිස්ට්වල් රේඩියෝ බලාපොරොත්තුවය හඬ සමගයි.
සත්‍යය ඔබ නිදස් කරන්නේ යසායා අටේ 31. මේ සත්‍ය ස්වයමින් ඔබ අද සිටින්නේද? එසී නම් ඔබට අපගේ සේවීම් පිදින නොමිලි බයිබල් පාඩම් මාලාවට අදමැ තුළවන් මෙන්න අපගේ ලිපිනය ඇඩවෙන්ටිස්වල් රේඩියෝ බලාපොරත්තුවේ හඬ තැපැල් පෙටේ නම සේපා කොළඹ තුන්න.
ඉතින් අසන්නනි, ඔබලාට ස්තුතිවන්ත වෙනවා අපගේ මෙම මැරිසටාන් සමඟ එක් පීචතීම ගැන. හැතින් අපි අදත් යොමුයමෝ අපගේ ධර්මදේශනාව සඳහා. අද ධර්මදේශනාව ඔබහටගෙනෙන්නේ විලීරීත් දේවගැදතුමා විසින්. ඉතින් ඔහුගෙනන ඒ දේවවාකයට අපි දැන් යොමු රැඳී සිටින්න මේ බලාපොරොත්තුවේ හඬ.
ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. මේ සන්ධ්‍යාවේදී මම ඔබට ඉදිරිපත් කරන්නට අදහස් කරන්නේ යාඥාව තුළින් සුවය යන මාතෘකාව මුල් කරගෙන දේව වචනය සඳහන් වන පරිදි ස්වාමින් වහන්සේ අපගේ යාඥාවන් උදෙසා උන්වහන්සේ දෙන්නව පිළිතුරු, විශේෂයෙන්ම යම්කිසි කෙනෙක් රෝගීව සිටිනව අවස්ථාවේදී නිරෝගීභාවය පතා සෑම කෙනෙක්ම යාඥා කරනවා. සැබවින්ම සුද්දෝ බයිබලයේ සඳහන් කර තිබෙන්නේ දෙවියන් වහන්සේ සියලුම රෝග සුව කරන්නාව ස්වාමින් වහන්සේ ලෙසට සුද්දෝ බයිබලයේ සඳහන් කර තිබෙනවා. අපි මොහොතකට අපගේ ස්වාමිය වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයේ සිටින අවස්ථාවේදී උන්වහන්සේ කොයි ආකාරයෙන්ද සුව කෙරුවේ කියන එක අපි පළමුකොටම සොයා බලමු. මම මේ සන්ධ්‍යාවේදී ඔබගේ අවධාරණය යොමු කරනවා සුද්දෝ මතයතුමාගේ සුභාරංචියේ 4 පරිච්ඡේදයේ 23 වගන්තියට. එහි සඳහන් වී තිබෙන්නේ මෙයයි. තවද යේසුස් වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ සුභාරංචිය දේශනා කරමින්ද සෙනඟ අතරෙහි සියලු ආකාර ලෙඩ සහ සියලු ආකාර රෝග සුව කරමින්ද ගලීලේ මුළුල්ලෙහි ඇවිද්ද සේක. බලන්ට මෙහි සඳහන් වී තිබෙන්නේ අපගේ ස්වාමියු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උගන්වනවා, උන්වහන්සේ දේශනා කරනවා, ඒ අතරෙහි සියලු ආකාර ලෙඩ සහ සියලු ආකාර රෝග සුවපත් කළ බව මේ ඡේදයේ සඳහන් කර තිබෙනවා. දැන් එහි සඳහන් වන පරිදි අපි දැනගන්න ඕන, අපි බලමු කොයි ආකාර හැම කෙනෙක්මද උන්වහන්සේ සුවපත් කෙරුවේ. දැන් ලූක්තුමා ඇවිල්ලා වෛද්‍යවරයෙක්. මේ වෛද්‍යවරයා යේසුස් වහන්සේගේ ඒ මෙහෙය දැකලා, උන්වහන්සේගේ සේවය දැකලා මෙන්න ලූක්තුමාගේ සුභාරංචියේ නමවෙනි පරිච්ඡේදයේ 11 වෙනි වගන්තියේහි මෙන්න මේ විදිහටයි සුවපත් කිරීම ගැන යේසුස් වහන්සේ කුමන ආකාරයේ සෙනගද සුවපත් කළේ කියන එක මෙතන සඳහන් වී තිබෙනවා. එහෙත් සමූහයෝ එය දැනගෙන උන්වහන්සේ අනුව ගියෝය. උන්වහන්සේ ඔවුන් පිළිගෙන දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන ඔවුන්ට කතාකොට සුවය ඕනෑ අයට සුවය කළ සේක. සුවය ඕනෑ අයට උන්වහන්සේ ඒ අයව සුවපත් කළා. මෙතනයි මේ විදිහටයි ලූක්තුමා අපට සඳහන් කර තිබෙන්නේ. එසේනම් එදා අපගේ ස්වාමියු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍යයන්ගේ මානසික ඒවාගේම කායික රෝග පීඩාවලට සුව දුන්නාසේම උන්වහන්සේ අදත් අපට සුවය ලබා දෙනවාද? උන්වහන්සේ සුවය ලබා දෙන්නට පුළුවන්ද? නමුත් දේ වචනේ සඳහන් වන පරිදි අපි බැලුවොත් එහෙමගේ මිත්‍රෝනි, තුන්වෙනි යොහන්ගේ පොතේ 2 සඳහන් වෙන්නේ මෙන්න මෙයයි. බලන්න දෙවියන් වහන්සේගේ අභිප්‍රහය. උන්වහන්සේ කැමති සෑම කෙනෙක්ම සුවයෙන් සිටිනවා දකින්ට. ප්‍රේමවන්තය නුඹේ ආත්මය සපලවන්නාක් මෙන්ම නුඹ සියල්ලෙහි සපලවන ලෙසද සුවසේ සිටින ලෙසද යාඥා කරමි. දැන් මෙතන යාකොබ්තුමා සියලු දෙනාගේ සුවය උදෙසා යාඥා කරනවා. එසේනම් සැබවින්ම දෙවියන් වහන්සේ සුවය පතා ඉල්ලන යාඥාවන් වලට උන්වහන්සේ පිළිතුරු දෙන්නට යන බවට අපට මෙතන සඳහන් වී තිබෙනවා. හොඳයි මිත්‍රෝනේ, වගේම අපි දේව වචනය දෙස බලන විට අපට පෙනී යනවා යාකොබ්ගේ පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තිය. මෙතනත් ඉල්ලීමක් කර තිබෙනවා, නැත්නම් ආයාචනයක් කර තිබෙනවා, පොරොන්දුවක් දී තිබෙනවා සුවය සහ යාඥාව අතර පෙන්නුම් කරන සම්බදතාවය අපට තහවුරු කිරීම පිණිස. යාකොබ්ගේ පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තිය සඳහන් වෙනවා මෙන්න මේ විදිහට. උඩින්ම ඔබ සතුව බයිබලයක් තිබෙනවා නම් අසන්නෙන, එහි සඳහන් වී තිබෙන්නේ මාතෘකා වෙලා තින්නේ යාඥාවේ බලවත්කම. නුඹලා අතරෙහි යමෙක් දුක්විඳින්නේද ඔහු යාඥා කරාවා, යමෙක් ප්‍රීතියෙන් සිටින්නේද ඔහු ගී කියාවා, නුඹලා අතරෙහි යමෙක් රෝගාවතුරව සිටින්නේද ඔහු සභාවේ වැඩිමහල්ලන්ට හඬගසා ඔහු ස්වාමින් වහන්සේ ගේ නාමයෙන් ඔහුට තෙල් ආලේපකොට ඔහු දෙසා යාඥා කරත්වා. බලන්ට සුවය සඳහා යාඥා කරන්නට අවශ්‍ය බව දේව වචනේ සඳහන් කර තිබෙනවා. නමුත් අපි බලමු මොන කොන්දේසියක් උඩද අපගේ මහොත්තම දෙවියන් වහන්සේ අපට සුවය දෙන්නේ කියන එක. එසේනම් නික්මයාම පොතෙත් අපට සඳහන් කරලා තිබෙනවා 15 වෙනි පරිච්ඡේදයේ. නික්මයාම පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි වගන්තියට අපගේ සිත දැන් යොමු කරමු. අපට සුවය දෙන්නට නම්, සුවය ලබා ගන්නට නම්, එසේ ලබා ගන්නට යාඥා කරනවා වගේම උන්වහන්සේ අපට දී තිබෙන යම් කිසි කොන්දේසි මාලාවකුත් අපට පිළිපදින්නට වෙන යම් කිසි ප්‍රතිපත්ති මාලාවක් කියමුකෝ. උන්වහන්සේ දී තිබෙනා වූ ආඥාපනත් බලමු. ඒවත් අපි පිළිපදින්නට ඕනෑ අපට සුවය ලබා දගන්නට. මෙන්න බලන්ට නික්මයාම පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි වගන්තිය සඳහන් වෙන්නේ, නුඹේ දෙවියු ස්වාමින් වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් ඇහුම් කන්දී, උන්වහන්සේගේ ඇස් හමුවේ හරිව තිබෙන දේකොට, උන්වහන්සේගේ ආඥාවලට කන් දෙමින් උන්වහන්සේගේ සියලු නියෝග රක්ෂා කරන්නේ නම් මිසරවුන් පිටමා පැමිණු රෝගවලින් එකක්වත් නුඹ පිටට නොපමනුවන් නෙමි. මක් නිසාද මම වනාහි නුඹ සුව කරන්නාව ස්වාමින් වහන්සේ යැයි කීසේක. ස්වාමින් වහන්සේගෙන උන්වහන්සේගේ ආඥාවන් වලට අපි කීකරුවන්නේ නම් උන්වහන්සේගේ ආඥාවල් පිළිපදින්නේ නම් එසේ නම් අපට නිරෝගිමත්කම ලබා ගන්නට මාගේ මිත්‍රෝනි දෙවියන් වහන්සේගේ ආඥාවන් වලටත් අපි කීකරුවෙන්ට ඕන. බලන්ට දස ආඥාවේ හත්වෙනි ආඥාව කාම මිච්චාචාරය නොකරන්න. දැන් එවැනි දේකට යම් කිසි කෙනෙක් ඇබ්බැහි වී සිටිනවා නම් සමාජ රෝගවලට ඇබ්බැහි වෙන්නේ නැද්ද? සමාජ රෝග බෝ වෙන්නේ නැද්ද? අන්න ඒකෙන් බේරගන්නටයි ස්වාමින් වහන්සේ දසාඥාවේ ඔය හත්වෙනි ආඥාව කියා තිබෙන්නේ කාම මිච්චාචාරය නොකරන්න. ඒකෙන් අදහස් වෙනවා විවාහයට පෙර අනියම් ලිංගික සම්බන්ධකම් ඇතිකර ගැනීම පවා පාපයක් බව. බලන්ට මිත්‍රුණයින් අද ඒඩ්ස් රෝගය මේ තිබෙන්නාව ආඥාව කඩකිරීම නිසයි ඒඩ්ස් එවගේම සමාජ රෝග බෝවීමට එක හේතුවක් යයි. ඉනිසා ස්වාමීන් වහන්සේ කියන උන්වහන්සේගේ ආඥාවන් මේ ආකාරයෙන් පිළිපදින්නේ යමෙක්ද ඒ අයට ස්වාමීන් වහන්සේ එයින් ආරක්ෂා කරගන්නවා භයානක රෝගවලින්නේ කියලා. මාගේ මිත්‍රෝනි අපි තවත් දෙයක් බලමු. ස්වාමීන් වහන්සේ කියනවා නික්මයාම පොතේ 23 පරිච්ඡේදයේ 25 වෙනි වගන්තියේ 23 පරිච්ඡේදයේ 25 වෙනි වගන්තියේ සඳහන් වී තිබෙන්නේ නුඹලා නුඹලාගේ දෙවි වූ ස්වාමින් වහන්සේට මෙහෙ කරන්න. උන්වහන්සේ නුඹේ භෝජනයටත් නුඹේ වතුරටත් ආශිර්වාද කරනසේක මම වනාහි නුඹ මැදියෙන් රෝග ඉවත් කරන්නෙමි. එසේනම් අපි කන්නාව බොන්නාව දේවලුත් අපගේ නිරෝගී භාවය රෝගී භාවයට අතහිත දෙනවා. එසේනම් අපි කෑම බීම දිහා බලන විට අපි ගන්නා වූ කෑම අපි බොන දේවල් අඳින පළඳින දේවල් අපගේ ජීවිත රටාව මේ හැම දෙයක්ම අපගේ ජීවිතයට බලපාන බව අපි තරයේ හිතා ගන්න උන. උදාහරණයක් වශයෙන් අපි මාගේ මිත්‍රෝනි අද බොහෝ අය සුව කිරීමේ මෙහෙවල් පවත්වනවා. නමුත් අපි බලන්ට ඕන දේව වචනේ හැටියට අපි උන්වහන්සේගේ ආඥාපනත් උන්වහන්සේගේ දිව්‍ය කැමැත්ත අනුව අපගේ ජීවිතය හැඩගස්වා ගන්නවාද කියලා. බලන්ට අද සමහර අය එන්නත් ගන්නේ නැහැ. නොයෙක් නොයෙක් රෝගවලට එන්නත් තිබෙනවා. දරුවන්ගේ රෝගවලට එන්නත් තිබෙනවා. නමුත් ක්‍රිස්තියානි භක්තිකයෙක් එන්නතක් හෝ එසේ නැත්නම් ඖෂධයක් ගන්නවා නම් තමා අදහන ධර්මය හෙලා දැකීමක් නෙවෙයි. ඒවා අපේ ජීවිතයට අවශ්‍යයි. මේ ප්‍රඥාව දී තිබෙන දෙවියන් වහන්සේට සුද්ධාත්මයන් වහන්සේ එක එක්කෙනාට දී තිබෙන එක එක විවිධ රෝග සුවපත් කරන්නට. සුවපත් කරන්නට ඒ අයට වෛද්‍ය විද්‍යාව දැන ගැනීමත් ඒ තුළින් රෝග වටහාගෙන ඒවාට අවශ්‍ය බෙහෙත් හේත් වට්ටෝරුවක් දෙන්නටත් දෙවියන් වහන්සේ උන්ට ප්‍රඥාව දී තිබෙන. එහෙම නිසා අපි බෙහෙත් හේත් ගන්නවන යම් කිසි රෝගයකට ඒක අපගේ ඇදහිල්ල එසේ නැත්නම් දෙවියන් වහන්සේ ප්‍රතික්ෂය කිරීමක් හෝ උන්වහන්සේට නිගරු කිරීමක් නොවේ. හොඳයි මිත්‍රෝනි අපි බලන්ට ඕනෑ බොහෝ අවස්ථාවන් හිදී අපගේ ජීවිත රටාව ඉතාමත්ම වැදගත් වෙනවා අපට නිරෝගීව සිටින්නට. විශේෂයෙන් ව්‍යායාම අපි බලමු අපේ ව්‍යායාම කොයි ආකාරයෙන් අපට අවශ්‍ය වෙනවාද කියන එක. දෙවියන් වහන්සේ අපිව මවලා තියෙන්නේ අපගේ කායික එවැගේම අධ්‍යාත්මික ජීවිතය යම් කිසි ප්‍රතිපත්ති මාලාවක් මුල් කරගෙන නිරෝගී භව ලබා ගැනීම පිණිසයි. ඉනිසා ඒ තිබෙන සෞඛ්‍ය ප්‍රතිපත්ති අපි අනුගමනය කරනවා නම් අපට නිරෝගී මානසිකව ශාරීරිකව අධ්‍යාත්මිකව අපට වැඩෙන්නට පුළුවන්. හොඳයි අපි හිතමු වාහනයකට ඩීසල් වාහනයකට භූමි තෙල් දැම්මොත් කොච්චර කල් දුවයිද? ඒ වගේම අපට ඒ ලිහිසි තෙල් වෙනුවට අපි වතුර දැම්මොත් ඒ රථවාහනේ ඇන්ජිමට කුමක් වෙයිද? ඔයලා අසන්නව ඔබ සමහර විට කියන ඇති මේක වැඩ කරයි නමුත් වැඩිකල් පවතින්නේ නැහැ. ඒ වගේම තමයි අපගේ ශරීරයත් අපේ ශරීරයට අවශ්‍ය නොවන ආහාර වර්ග ඇතුළත් කිරීමෙන් වැඩිකල් යන්ට මත්තෙන් රෝගී තත්ත්වයකට එන්ට ඉඩ තිබෙනවා. හොඳයි අපි ගන්න ආහාර පළමුකොටම සුද්දූ බයිබලයේ ක්‍රිස්තියානි බැතිබඳුන්ට දීතිබෙන්නාව මුල්ම ආහාර වට්ටෝරු ඇවිල්ලා සාක ආහාරයක්. නිර්මාංශ ආහාර වේලක්. නිසා අපි නිර්මාංශ ආහාර වේලක් අපි අනුගමනය කරනවා නම් ඒ තුළින් අපට යහපත් සුවයක් ලබා ගන්න පුළුවන්. නමුත් අද අපේ සමාජය අපේ රටේ ලෝකයේ දකින්ට තිබෙන සමහර ආහාර වර්ග. ඒ ආහාර වර්ග සාමාන්‍යයෙන් විශේෂ වශයෙන් අපගේ ශරීරයට අහිතකරයි. දැන් අපි බලමු සීනි. සීනි අපට අවශ්‍යයි. නමුත් උවමනා ප්‍රමාණයට වඩා අපි සීනි ගන්නේ නම් එය ශරීරයට අහිතකරයි. අපගේ තිබෙන ප්‍රධාන ආහාරයක් තමයි පාන්, සුදු පාන්. අධික ලෙස සුදු පාන් කෑමත් ශරීරයේ තරබාරු තත්ත්වයක් ඇති කරවනවා. එවගේම මේදය, තෙල් අඩංගු ආහාර, මස් වර්ග කෑමෙන්ද ශරීරයේ නිරෝගී භාවය හීන තත්ත්වයකට ගේනවා. එවගේම ප්‍රනීත රස කැවිලි, චොක්ලට් වැනි දේවල්, කේක් වර්ග, එවගේම අධික සීනිවලින් හදලා තිබෙනව මෝන බීම වර්ග, මෙවැනි දේවල් ශරීර සෞඛ්‍ය තත්ත්වය ඉතාමත්ම අඩු තත්ත්වයකට ගේනවා. තේ, කෝපි වැනි දේවල් වල කැෆේන්, ටැනින් අඩංගුයි. මේවා ශරීරයට එච්චරට හිතකර නැහැ. නමුත් ඉතාමත්ම වැදගත් වෙන්නේ හොඳ ආහාර, විශේෂයෙන් පළතුරු වර්ග, පලා වර්ග, ධාන්‍ය වර්ග වැනි දේවල් ශරීරයට ගැනීම ඉතාමත්ම වැදගත්. හොඳයි, අපගේ ශරීරය හොඳ තත්ත්වයකට ගොඩනගා තබා ගන්නට නම් අපි මෙන්න කාරණා හයක් හතක්ම ඔබට පවසන්නට කැමැති. පළමුකොටම අපේ තිබෙන පරිසරය පිරිසිදුව තබා ගන්නට ඕන. පිරිසිදුව තබා ගන්නවා පමණක් නෙවෙයි අපට හිරු එළිය ඉතාමත්ම අවශ්‍ය වෙනවා. අපේ නිවස තුළට හිරු එළිය අධික ලෙස ආලෝකමත්ව තිබෙන්නට ඕන. එයින් තිබෙනා විසබීජ විනාශ වෙනවා. ඒ වගේම දෙවෙනි කාරණයක් තිබෙනවා අපගේ ශරීර සෞඛ්‍ය හොඳින් තබා ගන්නට නම්. එනම් පිරිසිදු වාතාශ්‍රයක් තිබෙන්නට ඕන. පරිසරය පිරිසිදුව තිබෙන්නට ඕන. ඒ වගේම දුම්බොන පරිසරයක සිටියොත්, ඒ දුම්බීමෙන් සහ දුම්බොන පරිසරයක සිටියොත් එයත් අපගේ ශරීරයට අහිතකරයි. ඒ වගේම තිබෙන මේ කුණුරොඩු පුළුස්සා දැමීමෙන් වාතය අපිරිසිදු වෙනවා. ඒවා ආශ්වාස කිරීමෙන් ඒ අයටද පෙනහැල්ලේ නැත්තම් ශ්වාසනාලේ රෝග ඇතිවෙන්නට ඉඩ තිබෙනවා. ඊළඟ කාරණය තමයි අපි දවසකට අඩු ගානේ සතියකට දවස් හතරක් හෝ පහක් පමණ ව්‍යායාම ගන්න ඕන. හොඳම ව්‍යායාමය තමයි ඇවිදීම. ඒ ව්‍යායාම ගැනීමෙන් අපගේ තිබෙනව ඒ ශරීරයේ තරබාරුකම අඩු කරගන්නට පුළුවන්. ඒ වගේම හෘදයාබාධ තිබෙනව අයට ඉතාමත්ම යහපත් දෙයක් මේ ව්‍යායාම, විශේෂයෙන්ම ඇවිදීම. විනාඩි 30ක්වත් දවසකට ඇවිදින්න පුළුවන් නම්, ඒ ප්‍රමාණය දවස් හතරක්වත් අපි ආකාරයෙන් ඇවිදිනවා නම් ඔබට පුළුවන් නිරෝගිමත්ව සිටින්න. ඔබගේ තිබෙනව ඇටකටු ශක්තිමත් වෙනවා. ශ්වාස ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ ශක්තියක් ඇති වෙනවා. ඒ වගේම බර අඩු කරන්න පුළුවන්. සීනි නැත්තම් දියවැඩියාව ඇති අයට ප්‍රත්‍යක්ෂ බෙහෙතක් තමයි ඒ ඇවිදීම, ව්‍යායාමය. ඒ වගේම දවසකට අපි වතුර වීදුරු 6ක් හෝ 8ක් අනිවාර්යයෙන්ම භාවිතා කරන්න ඕනේ. පස්වෙනි කාර්යය නම් අපි අපගේ තිබෙනව ආහාර වේලේ 75%ක් 80%ක් පමණ තිබෙන්න ඕනේ ඒ සාක ආහාර. ඒ වගේම ඒ සාක ආහාරයේ ආහාර වර්ග අපට අමුවෙන් ගන්න තිබෙනවා නම්, සමහර පළතුරු තිබෙනවා, සමහර එළවලු වර්ග තිබෙනවා, අමුවෙන් නැත්තම් බාගෙට තම්බා ගන්න පුළුවන් දේවල්. ඒවා අපේ ශරීර සෞඛ්‍යයට ඉතාමත්ම වැදගත් වෙනවා. අනිත් එක 6වෙනි කාර්යනේ නම් අපි අඩු ගානේ පැය 8ක්වත් නිින්දක් ලබා ගන්න ඕන. කලින් අපි යන්න ඕනේ, නිින්දට කලින් අවදි වෙන්න ඕනේ. ඒ අපට ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම 7වෙනි කාරණේ තමයි අපි තුල තිබෙන්න ඕනේ හොඳ පිරිසිදු හිතක්. අපගේ තිබෙන හෘද සාක්ෂිය පිරිසිදු වෙන්න ඕනේ. එසේනම් අපි සෑමදාම අප තුල තිබෙන්න ඕනේ යම් අපගේ දැනුම දේව වචනීය මුල් කරගෙන, උන්වහන්සේගේ අවවාද අනුශාසනා මුල් කරගෙන අපි හැමදාම උන්වහන්සේගෙන් බුද්ධිය ලබා ගන්නට දේව වචනය කියව අපි යාඥා කරන්නේ නම් අන්න එවිට අපට පිරිසිදු සිතක් අප තුළ ඇති කරගන්නට පුළුවන්. බොහෝ රෝග ඇති වෙන්නේ අපේ තිබෙනව චිත්ත වේදනාවන් නිසා. නොයෙක් රෝග ඇතිවෙන්න පුළුවන්. එනිසා අපගේ මනස ඉතාමත්ම පිරිසිදු මනසක් සිතක් තිබෙන්ට ඕන. අපගේ චේතනා හොඳට තිබේ හොඳව තිබෙන්ට ඕන. යාඥාව සහ දේව වචනය තුළින් එසේ කරගන්න පුළුවන්. නිසා ඔබට යහපත් ජීවිතයක් ගත කරන්නට ඕන නම් මාගේ මිත්‍රෝනි දෙවියන් වහන්සේ ඥානපාලනත් ආරක්ෂා කරන්නට උන්වහන්සේට යාඥා කරන්නට සුවේ ඉල්ලලා නමුත් සුවේ ඉල්ලන අතර උන්වහන්සේගේ සෞඛ්‍ය ප්‍රතිපත්තිද අනුගමනය කරන්නට එවිට ඔබට පුළුවන් ස්වාමීන් වහන්සේගෙන එවිට මම නුඹට සුවේ ලබා දෙන්න. හොඳයි අපි ඒ දේ සිතේ ධාරණය කරගෙන ඔබ සියලු දෙනාටම ක්‍රිස්තුස් වහන්සේ තුලින් නිරෝගීමත් ජීවිතයක් අත්වේවා කියා ප්‍රාර්ථනා කරමින් අපි දැන් යාඥා කරමු අපේ ජීවිත රටාව හැඩගස්වාගෙන යහපත් ජීවිතයක් ආරම්භ කරන්නට සුවය පතා අපි යාඥා කරමු. අපගේ දයාවන්ත ස්වාමීනි ඔබ වහන්සේ අපට දී තිබෙනව සෞඛ්‍ය ප්‍රතිපත්තිවලටත් ඔබ වහන්සේගේ අප අධ්‍යාත්මික ජීවිතය ශක්තිමත් කරන්නට කායික ජීවිතය ශක්තිමත් කරන්නට ඔබ වහන්සේ දී තිබෙන දස ආඥාවටද සෞඛ්‍ය ප්‍රතිපත්තිවලට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. ඔබ වහන්සේ අපට සුද්ධ බයිබලයේ දී තිබෙනව ඒ යහපත් සෞඛ්‍ය ප්‍රතිපත්ති අපට අනුගමනය කරන්නේ නම් ඔබ වහන්සේ අපට සුවය ලබා දෙනවා කියලා අපට කියා තිබෙනවා. ස්වාමීන් වහන්සේ අපගේ ජීවිත රටාව වෙනස් කරගෙන අපගේ සිත ඔබ වහන්සේ තුල අලුත් කරගෙන අන්තිමේ දක්වා ස්ථීරව සිටින්නටත් අපගේ ශරීරය තුලින් ඔබ වහන්සේට ගෞරවය දෙන්නට අපේව මානසිකව ඒ වගේම කායිකව අධ්‍යාත්මිකව වැඩෙන්නට නිරෝගීව සිටින්නට අපට ආශිර්වාද කරන්නටත් දැන් මෙතන මේ අසා සිටිනව අයටත් ඔබ වහන්සේගේ දිව්‍ය net ඔවුන් වෙතට යොමුකොට ඔවුන්ට සිතේ ශාන්තිය ඇතිකොට ඒ තුළින් නිරෝගී භාවය ලබා දෙන්න කියලා එද සිටින්නේ අපට සුවය ලබා දෙන අපිව ආරක්ෂා කරන අපගේ ගැලවුම්කරු ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්.
ආයුබෝවන් මේ ඇඩ්වෙන්ටිස් වර්ල්ඩ් රේඩියෝ බලාපොරොත්තුවේ හඬ.
සත්‍යය ඔබ නිදස් කරන්නේ යසායා 8:31.
මේ සත්‍ය සොයමින් ඔබ අද සිටින්නේද? එසේ නම් ඔබට අපගේ සේවීම් පිදින නොමිලි බයිබල් පාඩම් මාලාවට අදමැ තුල්වන්න.
මෙන්න අපගේ ලිපිනය ඇඩ්වෙන්ටිස් වර්ල්ඩ් රේඩියෝ
බලාපොරොත්තුවේ හඬ
තැපැල් පෙට්ටිය නම සේපා කොළඹ 3.
කල්වරයට ගියා මා නිසා යේසුස් මා නිසා කල්වරයට ගියා කල්වරයට ගියා මා නිසා යේසුස් මා නිසා කල්වරයට ගියා මා නිසා මාගේ නාය ගෙව්වා